ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
දින 365ක් ගෙවිලා යාමට ඉතාමත්ම ආසන්නයි. ඉතින් ඔබ දන්නවා අද අපේ වැඩසටහනේ අපි මේ විශේෂාංග හරහා බොහෝ විට මේ 2021 වසර තුළ සිදුවුණු දෑ පිළිබඳව ආපසු හැරී බැලීමක් සිදු කරමින් යන්නේ. ඉතින් ලෝවට විදෙස් විත්ති සමාලෝචනෙත් අපි කල්පනා කළා මේ 2021 වසරේ මේ ලෝකගෝලයේ සිදුවුණු වෙනස්කම්, ලෝකගෝලයේ විවිධ රටවල සිදුවුණු දෑ, විවිධ කලාපවල සිදුවුණු දෑ හරහා ලෝකයේ බලතුලනයට, ආර්ථිකයට, ලෝකයේ රටවල්වල පාලන තන්ත්‍ර වෙනස් වන්නට, ලෝක දේශපාලනයට නොයෙකුත් අන්දමින් බලපෑවා. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ යම් විශේෂිත කර්තව්‍යයන් සඳහා උරදරපු ලෝකයේ කැපී පෙනෙන වටිනා චරිතත් මේ වසර තුරදී ලෝකයෙන් සමුගත්තා. ඉතින් අපේ මේ කෙටි සමාලෝචනය පිළිබඳවයි. ඉතින් තවත් වසරක් පුරාවට අපිත් එක්ක රැඳිලා හිටියා මේ විදෙස් විත්ති සමාලෝචනයේ සමගින් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. ඉතින් අද මේ 2021 වසරේ අවසාන දවසේදීත් ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මේ 2021 වසරේ ලෝකයේ සිදුවුණු සුවිශේෂී කාරණා කිහිපය පිළිබඳව ආපසු හැරිලා බලලා යම් සමාලෝචනයක් කරන්න. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිවෘක්ෂි.
2021 වසර ආරම්භ වුණේම දේශපාලන බලපෙරළියකින්. ඒ වෙනකන් මහත් ආන්දෝලනයට තුඩු දීලා තිබුණ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති පුටුවෙන් ගිහිල්ලා ඒ බලය අත්පත් කරගන්නට ඩෙමොක්‍රටික් නායක ජෝ බයිඩන්ට හැකියාව ලැබුණා. ඉතින් ඇමරිකාවේ සිදුවුණු මේ දේශපාලන බලපෙරළියත් එක්ක ආරම්භ වුණු 2021 වසරේ අලුත් ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශපාලනික තීන්දුව හේතුවෙන් ලෝකයේ බොහෝ දෑ වෙනස් වුණා. අපි එතනින් අද මේ 2021 වසර දිහා ආපසු හැරිලා බැලීම ආරම්භ කරමු. අමල්,
ජෝ බයිඩන් ජනාධිපතිවරයා ධූරයේ වැඩබාර අරගෙන කරපු පළවෙනිම කාරණාව තමයි දිලුක්ෂි, ඔහු ඇමරිකාව නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජිකත්වයේ ලබා ගත්තා. ඒ එක්කම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයේ ලබා ගැනීමටත් ඔහු නැවත ඉල්ලුම් කළා. ඊට අමතරව ඉරානය සමග ඇතිවෙච්ච න්‍යෂ්ටික ගිවිසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේදී ඇමරිකාව ගත් කරගෙන තිබුණා. නැවතත් ඒ න්‍යෂ්ටික දිවිසුමට සම්බන්ධ වෙන්න ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙතනදී ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඒ එක්කම ඔහු බටහිර බලවතුන්ගේ කනස්සල්ලටත් පත් වුණා. මොකද විශේෂයෙන්ම ඔහු බ්‍රිතාන්‍යයත් ඔස්ට්‍රේලියාවත් එකතු වෙලා ඕකස් කියලා අලුත් ගිවිසුමක් ඇති කරා. මේ ගිවිසුම ප්‍රකාරව ඇමරිකාව ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික තාක්ෂණය සහිත සබ්මැරින් යාත්‍රා ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා ප්‍රංශය උරණ වුණා. මොකද මීට කලින් ඔස්ට්‍රේලියාව ෆ්‍රන්සියත් එක්ක සමයි ගිවිසගෙන තිබුණේ සබ්මැරින් යාත්‍රා ලබා ගන්න. ඉතින් ඒ වෙනුවට ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ මේ අලුත් ක්‍රියාදාමය නිසා ඒ ඕකස් කියන අලුත් ගෝලීය ආරක්ෂාව පිළිබඳ ඒ ගිවිසුමක් ඇති කරන්න සිද්ධ වුණා මේ වසරේදී. ඒ එක්කම ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ COVID-19 සම්බන්ධිතව ප්‍රතිපත්තියත් සම්පූර්ණයෙන්ම වෙනස් කළා. විශේෂයෙන්ම එන්නත් කරන ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාව පුරහම කඩිනම් එන්නත් කිරීමක් සිද්ධ වුණා. මේ තුලින් අලුත් රෝගීන් වගේම එවැගේම රෝගීන් පීඩාවට පත්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවත් සෑහෙන දුරට අඩු වෙලා තිබුණා. නමුත් තවමත් ලෝකයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රටබවට ඇමරිකාව තමයි තවමත් ඒ ස්ථානයේ සිටින්නේ. මේ වෙනකොට 108ක් විතර ඇමරිකානු පුරවැසියන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. නමුත් එන්නත් කරණය උත්සන්න කිරීම නිසා ඒ මරණ සංඛ්‍යාවේ යම්කිසි අඩුවක් දකින්නට ලැබුණා.
ලෝකයේ ඇතැම් රාජ්‍යවල බලපෙරළි සිදුවුණු වසරක් විදිහටත් 2021 වසර හඳුන්වන්නට පුළුවන්. ඒ අතරින් රාජ්‍ය පාලනය පෙරලා දමලා කැරලිකාර කණ්ඩායමක් රටක පාලනය බලය අත්පත් කරගත්ත වසරක් විදිහටත් 2021 වසර සනිටුහන් වෙනවා. ඒ තමයි ඇෆ්ගනිස්තානයේ තලිබාන් පාලන බලය පිහිටවීම.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ තවත් විදේශ ප්‍රතිපත්ති තීන්දුවක් තමයි ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීම. ඔහු ප්‍රකාශ කළා සැප්තැම්බර් 11 වෙනිදා වෙනකොට සියලුම බටපිරිස් ඉවත් කර ගන්නවා කියලා. නමුත් ඒ දිනටත් කලින් ඔහුට පුළුවන් වුණා සියලුම ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයේ විශේෂම කාබුල් නුවරින් අවසාන බටපිරිස් නැවතත් ගම රටවල ගෙන්වා ගැනීමට. ඒකත් එක්කලා තලිබාන් වරුන් ඇෆ්ගනිස්ථානයේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තා. ඔවුන් ඒ බලය අත්පත් කර ගැනීම එක්කල මේ වෙනකොට ඇෆ්ගනිස්ථානයේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් නොයෙකුත් වාර්තා ලැබිලා තියෙනවා. ඒ වගේම 100කට අධික සංඛ්‍යාවක් තලිබන් වරුන් විසින් මේ වෙනකොට ඔවුන්ගේ ඉදිරිවාදීන් ඝාතනයට ලක් වුණයි කියලත් වාර්තා වෙනවා. ඊට අමතරව ඇමරිකාවට ඔවුන් ඉතාමත් ඉක්මනින් තමන්ගේ බටපිරිස ඉවත් කර ගැනීම නිසා තවත් ඇමරිකන් පුරවැසියන් 300ක් වගේ පිරිසක්, ඒ වගේම තව දහස් සංඛ්‍යාවක් ඇමරිකානු බටපිරිස වලට සහාය දුන් අෆ්ගන් ජාතිකිනුත් තවමත් ඇෆ්ගනිස්ථානයේ කොටු වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් අවුරුදු 20ක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වුණා. මෙතනදී ඇෆ්ගනිස්ථානයේ කරපු යුද්ධය නිසා ඇමරිකානු බටපිරිස 2500ක් ජීවිතක්ෂයටපත් වුණා. ඒ වගේම ඇමරිකානු සිවිල් සේවකීන් 4000ක් වගේ ප්‍රමාණයකුත් ජීවිතක්ෂයටපත් වුණා. මේ යුද්ධය වෙනුවෙන් ඇමරිකාව දිනකට ඩොලර් මිලියන 300ක් වියදම් කළා කියලා වාර්තා වෙනවා අවුරුදු 20ක් පුරාවටම. ඉතින් මෙතනදී ඒ අතිශය මුදල් සංඛ්‍යාවක් වියදම් කරලා තලිබන් වරුන් විනාශ කරන්නට ඒ ආරම්භ කරපු යුද්ධය අවසාන වෙන්නේ නැවතත් තලිබන් වරුන්ට කාබුල් නුවර බලය පැවරීමෙන් පසුව.
තවත් බල පෙරලියක් ආසියාතික කලාපයේ සිදු වුණා. මියන්මාරේ හමුදා පාලනයක් ආරම්භ වුණා. ඒ වෙනකන් තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට තිත තබලා මේ විදිහට මියන්මාරේ හමුදා පාලන බලය පිහිටුවීමත් එක්ක ලෝක දේශපාලනයට බල තුලනයට කලාපීය සහයෝගීතාවට සිදුණු වෙනස්කම් අපමණයි.
මියන්මාරේ කවුරුත් නොහිතපු විදිහට පෙබරවාරි මාසේ පළවෙනිදා හමුදාව බලය අත්පත් කරගත්තා. මියන්මාරේ නායකයා හැටියට හිටපු අන්සන් සූහි ඇයව අත්අඩංගුවට අරගෙන පසුව ඇයව නිවාස අඩස්සියට යොමු කරලා තිබුණා. මෙතනදී ඇයට චෝදනා කීපයක් හමුදාව විසින් එල්ල කරලා තිබුණා. විශේෂයෙන්ම ඇය ගිය වසරේ නොවැම්බර් මාසයේ පැවතිච්ච මැතිවරණයේදී අක්‍රමිකතා සිද්ධ කරයි කියන චෝදනා යටතේ තමයි ඇයව අත්අඩංගුවට ගත්තේ. අරගෙන පසුව ඇයව අවුරුදු 4ක හිර දඬුවමකට යටත් කළා. පසුව හමුදා බලධාරීන් මේ අවුරුදු 4 හිර දඬුවම අවුරුදු 2කට අඩු කළා. නමුත් තවමත් ඇයට විරුද්ධව තවත් චෝදනා රාශියක් අධිකරණයේ හමුවේ තියෙනවයි කියලා ඒ හමුදා ප්‍රධානීන් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් මියන්මාරයේ පුරා ඊට කලින් හිටපු රජයට පක්ෂපාත, ඒ වගේම දැනට බලය ලබාගෙන සිටින හමුදා බලධාරීන්ට විරුද්ධව දිනපතාම වාගේ බොහෝ නගරවල විරෝධතා පැවැත්වෙනවා. ඒ විරෝධතා මැඩ පැවැත්වීම සඳහා හමුදාව දැඩි පියවර අරගෙන තියෙනවා. ලෝක අවධානය මියන්මාරයට යොමු වෙලා තිබුණත් බොහෝ ලෝක බලවතුන් අකමැති වෙලා තිබුණා මේ හමුදා කුමන්ත්‍රණය හෙලා දැකලා නැවතත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ලොකු බලපෑමක් කරන්නට. විශේෂයෙන්ම අසල්වාසී රටවල් කිසිම එකක් හමුදා කුමන්ත්‍රණය විවේචනය කරේ නැහැ. නමුත් ඇමරිකාව දිගින් දිගටම ඉල්ලලත් හිටියා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට, ඒ වගේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්නටත් කටයුතු කරන්නට කියලා. නමුත් ඒකට ඍජු බලපෑමක් මේ වෙනකොට තාමත් අපිට දකින්න ලැබුණේ නැහැ.
2021 වසර කියන්නේ කොවිඩ් වෛරසයත් එක්කම ගත වුණු තවත් සුවිශේෂී වසරක්. හැලහැප්පීම්, අලුත් සොයා ගැනීම්, අලුත් වෛරස ප්‍රභේද, එකී මෙකී නොකී බොහෝ දෑ සමගින් සමස්ත ලෝකයේම ජන ජීවිතය, ආර්ථිකය, දේශපාලනය මේ බොහෝ දෑ වෙනස් කරන්නට මේ පුංචි කොවිඩ් වෛරසයට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම බැලුවොත් එහෙම ලෝකයේ යම් රෝගී තත්ත්වයක් සඳහා එන්නතක් ඉතාමත්ම කෙටි කාලයකදී සොයාගන්නට ලෝකයට සිද්ධ වුණා මේ කොවිඩ් නිසා. එකත් සුවිශේෂිත්වයක්.
මේ වසරේ මුලදී එන්නත්කරණය ආරම්භ වුණා. මෙතනදී ඒ එන්නත්කරණය ෆයිසර් සහ මොඩර්නා තමයි ඉදිරියෙන් පැමිණියේ. ඊට අමතරව ඇස්ට්‍රාසෙනිකත් ලෝකයේ බොහෝ දියුණු වෙන රටවල් වල දිගින් දිගටම පාවිච්චි කරන්න පටන් ගත්තා. නමුත් ඇස්ට්‍රාසෙනිකා පාවිච්චියේදී සමහරුන්ට ලේ කැටි ගැසීම් ඇති වෙනවා කියන ඒ බිය නිසා බොහෝ ස්ථානවල ඇස්ට්‍රාසෙනිකා පාවිච්චි අපි දැක්කා යම් කිසි දුරකට අඩු වෙනවා. නමුත් ඒ අඩුව පුරවන්නට චීනයේ සයිනෝෆාම් කියන එන්නත ලෝකයේ බොහොම ඉතාමත්ම ප්‍රබලව ප්‍රවර්ධනය වුණා. ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ආරම්භ වෙච්ච ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ප්‍රබලම කොරෝනා වෛරස් ප්‍රභේදයට බවට පත්වීම නිසා මේ එන්නත් වල කාර්යක්ෂමතාවය පිළිබඳ වැඩි ප්‍රශ්න මතුවුණා. විශේෂයෙන්ම මේ එන්නත මාස 6ක විතර කාලයකින් පස්සේ ඒකේ ක්‍රියාශීලීභාවය අඩු වෙන බවට වාර්තා වෙච්ච නිසා ෆයිසර් එන්නත සහ මොඩර්නා එන්නත භාවිතා කරමින් ඒ තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු කළ තිබුණා. මේ වෙනකොට ලෝකයේ එන්නත් මාත්‍රා බිලියන 7.4කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. බොහෝ රටවල් වල දැන් ඒ තුන්වන එන්නත් මාත්‍රාවල ආරම්භ කළා තියෙනවා. විශේෂයෙන් මේ ඔමික්‍රොන් කියන ඒ අලුත් ප්‍රභේදය මීට කලින් තිබිච්ච ප්‍රභේදවලට වඩා ඉතාමත්ම ක්ෂණිකයෙන් පැතිර යන ප්‍රභේදයක් හැටියට ඔමික්‍රොන් ප්‍රභේදය මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී හඳුනාගත්තා. මේක දකුණු අප්‍රිකාවෙන් පටන් ගත්තට මේ වෙනකොට අද ලෝකයේ හැම තැනකටම වාගේ මේ ප්‍රභේදය පැතිර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ඔමිකෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ අඩු වුණාට, ඒකේ රෝගීන් රෝහල් ගත කරන්න අවශ්‍ය වෙන සංඛ්‍යාව අඩු වුණාට, මේ ප්‍රභේදය ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන නිසා විශාල සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ඔමිකෝන් ප්‍රභේදයට ගොදුරු වීමේ හැකියාව නිසා මේ වෙනකොට බොහෝ රටවල් නැවතත් ඒ තමන්ගේ සංචරණ සීමා ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ අලුත් ප්‍රභේදයටත් විශේෂයෙන්ම මේ ෆයිසර් එන්නත වගේ ඒවා ක්‍රියාකාරී කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම දැන් එන්නතට අමතරව රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා පෙති, එහෙම නැත්නම් අපි කියන පිල්ස්, ෆයිසර් ආයතනයේ විසින් නිෂ්පාදනය කරපේවත් මේ වෙනකොට දැන් වෙනදකට හඳුන්ලා දීලා තියෙනවා. මේකේ විශේෂයක් වෙලා තියෙන්නේ මෙවැනි වෛරසයකට ඉතාමත්ම කෙටි කාලයකදී එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකිවීම තමයි මේ අවුරුද්දේ වෙච්ච විශේෂම කාරණාවක් හැටියට දකින්න පුළුවන්.
ලෝකයේ යම් විශේෂිතා සනිටුහන් කරමින් ලෝකයට යම් දෑදායාද කරපු, එවගේම ලෝකයේ සාමයට, වර්ගවාදයේ පිටුදකින්නට, වර්ණවාදයේ පිටුදකින්නට මැදිහත් වුණු, එවිතරක් නෙමේ සමස්ත ලෝකෙම ආදරය කරපු මේ වගේ ප්‍රමුඛ පෙළේ චරිත කිහිපයකුත් 2021 වසරේදී ලොවින් සමුගත්තා. ඒ පිළිබඳවත් කෙටියෙන් හෝ මතක් කිරීම ඉතාමත්ම වටිනවා.
අපි අවුරුදු දිහා ආපහු හැරිලා බැලුවොත් ලෝකයේ දේශපාලන හා සමාජීය වශයෙන් විශාල විපර්යාසවලට දායක වුණු පුද්ගලයන් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙතනදී අපිට ඉදිරියම සඳහන් කරන්න පුළුවන් ආච් බිෂප් ඩෙස්මන්ඩ් ටුටු, දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය නැති කිරීම සඳහා කටයුතු කරපු පුරෝගාමිකයෙක් හැටියට හඳුන්වනවා. ඔහු වයස අවුරුදු 90 මිය ගියා දෙසැම්බර් මාසේ 26 වෙනිදා. ඒකම දකුණු අප්‍රිකාවේ මේ වර්ගවාදයට ඉතාම දැඩි ලෙස සහය දක්වපු, ඒ එක්කම වර්ණවාදය නැති කිරීමටත් අවසානයේදී කටයුතු කරපු FW ඩි ක්ලර්ක් කියන දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා, ඔහුත් මේ වසරේ නොවැම්බර් මාසේ 11 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. දකුණු අප්‍රිකාව සම්බන්ධයෙන් බැලුවොත් ඉතාමත්ම ප්‍රබලයෙන් දෙන්නේ මාස දෙකක් ඇතුළතදී මේ විදිහට අපෙන් සමුගත්තා. ඊට අමතරව අපි බැලුවොත් යුරෝපයේ දිහාවට බැලුවොත් ප්‍රින්ස් ෆිලිප් බ්‍රිතාන්‍ය මහරජිනගේ ස්වාමි පුරුෂයා, ඔහු 1947 ඉඳලා මහරජින සමග අවුරුදු 70කට වැඩි කාලයක් ඔවුන් විවාහක ඉඳලා අවුරුදු 99දී තමන්ගේ සියවෙනි උපන්දිනයට කෙටි කාලයක් තියෙද්දී ඔහු අප්‍රේල් 9 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඩෙස්මන්ඩ් ටුටු, ඒකම FW ඩි ක්ලර්ක් සහ ප්‍රින්ස් ෆිලිප් මේ තිදෙනා ලෝකෙන් සමුගත්ත මේ වසරේදී හුඟක් ඇගේ මතකයේ තිබිච්ච නොයෙකුත් හේතුන් නිසා ඇගේමට ලක් කරපු පුද්ගලයන් තිදෙනෙක් මේ වසරේදී අපෙන් සමුගත්තා.
ඉතින් ඔයාකාරයෙන් තමයි මේ ගෙවිලෑනට ආසන්නව තියෙන 2021 වසරේ ලෝකයේ සිදුවුණු බලපෙරළි සුවිශේෂතා, ඒ වගේම සමස්ත ලෝකයටම මුහුණ දෙන්නට සිදුවුණු ගැටලු සහ අභියෝග. අපි ස්තුතිවන්ත වෙනවා මල් 2021 දිහා ආපසු හැරිලා බලන්නට මෙවර ලොව වටා විදේශ විත්ති සමාලෝචනය සමගින් එකතු වීම පිළිබඳව. තවත් පැය කිහිපයකින් අනතුරුව 2021 වසර ගෙවිලා යනවා. ඉතින් මේ ලබන්නා වූ 2022 වසර සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක සුබ නවසරක් වේවා කියන ප්‍රාර්ථනයත් සිදු කරමින් එහෙනම් අපි ඔබට සමු වෙනවා. බොහොම ස්තුතියි. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.